ආයිබෝන් කියලා ටෙක් කතා 11 වෙනි වැඩසටහනක් පටන් ගත්තා. බුද්ධික අද බුද්ධිකයි මායි හර්ෂයි නම් අද වෙබ් සුපරස් වල දෙකට ඉන්නේ අනිත් කට්ටිය ගෙවල් වල නේද?
මේ තිල්නත් ඉතින් ඇවිල්ලා පැනලා ගියා ගලින් නේද?
ඔව් ඒකනේ.
කොහොම හරි ඉතින් ස්කයිප්
තිල්නට දැන් අර කරගත්තා. ගෙදර කර්ෆියු එකක් දාලා තිනා 9ට කලින් ගෙදර එන්න ඕනේ කියලා.
මේ දනිෂ්ක මලින්ත ඉතින් ඉන්නව නේද ස්කයිප් වල?
ඔව්.
මලින්ත නිදි නෑනේ නේද?
දැන් නම් නිදිමත ඉතින් ඉන්නව ඉතින්.
මම ඉතින් හෙට උදේ පාන්දර මලින්ද දැන් තා පැකින් විතර පිට වෙන්නත් ඕන කොළඹට එන්න ඕනේ.
ඔව් නේද මලින්දට බස් දෙකයි කෝච්චියයි වැල් තුනයිනේ.
අයිතෝ පීනන්න තියෙන පොඩි ගඟක් තියෙනවා.
ඔව් අර අයන් මෑන් කන්ටෙස්ට් එකක වගේ තමයි මලින්දට කොළඹේනවා කිය.
ඇත්තට මම හිතලා ලංකාවේ මම සාමාන්‍ය ගමනාගමනේ කටයුතු වලදී Google Maps භාවිත කරන එකම ලාංකිකය විදිහට මේ මලින්ද වඳුන්නන්න පුළුවන් අපිට.
ඔව් අනිතක මේ මලින්දට අර මැප් මේ මයික් එක ටෙස්ට් කරලා පොඩ්ඩක් මහන්සිත් කිව්වා.
ඔව් එතන මේ ගිය සැරේ අපි මලින්ද මයික් ටෙස්ට් කරන විදිය දැම්මා මේ ගොඩක් අය ඉතින් ප්‍රතිචාර දක්වන්නේ අපිට chat වල එහෙම නිතරම කිව්වා කවුද එහෙම කියලා.
මොකද මේ මලින්දට ගොඩ වේකන්සිස් ඇවිල්ලා තියෙනකෝ මේ ඔය ස්ටේජ් වල දිහම අර සංගීත දර්ශන වල මේ මයික් ටෙස්ට් කරන්න එන්න කියලා.
ඒක සංගීත වල ඉතර දේශපාලන රැස්වීම වල වගේ එහෙම ටෙස්ට් කරන මං හිතන්නේ මේ.
නෑ නෑ අතන පිට.
පක්ෂයේ පරාජයටත් හේතු වෙන්න පුළුවන් සමහරට මයික් එක ටෙස්ට් කරන්න.
ඔව් ඒ වගේම මේ දනිෂ්ක පිටරටින් පාව ගොඩක් ඇවිල්ලා තිබ්බා මොකද අර බෑක් ස්ට්‍රීට් බොයිස් ලාත් එන්න කියලා තිබ්බා මේ අර මේගොල්ලන්ගේ ක්‍රවුඩ් එක වැඩි වෙනකොට කට්ටිය ලෝ ගන්න.
හරයිට. නෑ අපිට ආරම්භරයි ඉතින් අපි ආයෙකට කීයේ මේ අවස්ථාවන් ලැබෙන්නේ.
ඔව් ඉතින්
ඉක්මනට ෂෝ එකක් ඉවර කරගන්න ඕන නම් දැන්ම නම් හරිනේ.
කොහොම හරි මේ අද ඉතින් පටන් ගමු නේද? අද අපි වැඩසටහන් ටිකක් කෙටි කරන්නත් බලාපොරොත්තු වෙනුනේ. අපිට පොඩි ගමනක් යන්නත් තියෙනවා මේ කිවර වෙලා.
ඔව් අපිට නෙමෙයි මේ අතන මලින්දට.
ඔව් මේ ඒකින්ද ගාලින්ග මං හිතන්නේ මේ අපේ IT බුද්ධික ඉන්නවනේ. එයාගේ ප්‍රශ්නෙම පටන් ගත්තොත් හොඳයි නේද? ගිය සැරේ අපි උත්තර දුන්නාට මේ
ඔව් ගොඩක් මේ බාර ආ ප්‍රශ්න වල අපි ඊමේල් වලින් කතා කරා ඒගොල්ලොත් එක්ක මොකද ගොඩක් වෙලාට අර මොකද හැමදාම ටෙක් කතා වලදී අපි ටෙක් කතා වලදී තමයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න තියෙන ගොඩක් වෙලාට ඇහෙන්නේ. ඒක නිසා මේ පාර අපි පොඩ්ඩක් ඊමේල් වලින් කට්ටියත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්න විසඳන්න බැලුවා. දනිෂ්ක මොකද දනිෂ්කනේ ගොඩක්ම මේ බුද්ධිගත් එක්ක කතා කරේ. මොකද එයාගේ ප්‍රශ්න දනිෂ්ක?
එයා කියන්නේ කලින්ද මේ එයා දැන් කලින් Linux දාලා තිබුණාට පස්සේ මේ XP CD එක දාලා මේ කියන්නේ bootable CD එක දාලා එයා install කරන්න හදද්දී මේ CD එක මේ කියන්නේ CD එක boot වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි අර ඇහුවා එයාගේ මේ ගිය පහුගිය වසරානේදීත් අපි සඳහන් කළා කියන්නේ BIOS වල හරියට first boot එක CD එකට දීලාද තියෙන්නේ. ඒ වගේම CD එක කියන්නේ damage වෙලා තියෙනවද වගේ බලන්න කියලා ඒ කිසිම ද හේතුවක් වෙලා නැහැ කියලා තමයි එයා කිව්වේ. හැබැයි මේ එයා දැන් අද අපරා අපි email වලින් කතා කරද්දී මම කියන කාලින් කරත් එක දකින්නදී මේ දැන් ආයෙත් එක දාලා බලන්නම් කියලා. මොකද මේ සාමාන්‍ය අපි ඕක දැන් ළඟකදී අපිත් ටෙස්ට් කරා පහුගිය සතියේ මම දැන් කාලින් දැන් අද ටෙස්ට් කරලා තිබුණා. අපිට හැබැයි ගැටලුව අහුනේ නැහැ. මේ හැබැයි අර එක තැනක මේ Ubuntu කලින් දාපු එකනේ Google වල ඔක කතා කරලා තිබ්බා පොරක් මේක. මේ තෙන් ඒකත් අපි බැලුවා මේ ගැටලුවද කියලා බුද්ධි කරගෙන. හැබැයි එක ගැටලුවක් තියෙනවා මේ දැන් එයාගේ BIOS වල ගැටලුවක් තියෙනවද කියලා බලාගන්න අපිට හරියටම මේ එයාගේ BIOS එයා භාවිතා කරන්නේ මොනවා කියන්නේ BIOS වල version එක මොන හරි දෙයක් අපිට සඳහන් කරාන අපිට ඒ හරියටම AIM machine එකක් හොයාගෙන ටෙස්ට් කරන්නත් තිබුණා. ඉතින් මම නම් මොකද මම පහුගිය පාරට මේ කරේ නම් මේ මුලින්ම මම ඔය එකන මට කෙනෙක් කිව්වා වගේම machine එක යාට මේ XP දාලා boot කරන්න බෑ. බෑට අනිවාර්යෙන් XP format කරගන්න ඕනේ. මේ Linux දාගන්න ඕනේ කියලා. ඒකට මම කරේ මුලින්ම මේ යා කිව්වා කරේ මට මේ එයා backup අරගෙන තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. මම ගෙනම Fedora දාලා මේ Fedora වලින් boot කරලා partition කරන තැනදී මම මේ මුලින්ම මේ partition එකක් ඉතුරු කරලා Fedora වලින් format කරලා Windows වලට අනුකූලව හරියන්න format කරා VPAT විදියට තෝරලා file system එක ඊට පස්සේ SD1 කියන එක ඊට පස්සේ ඉතුරු ටික මම Linux වලට පාවිච්චි කරා. ඊට පස්සේ ආයෙත් XP එක දාද්දි ගන්න ඒක සාමාන්‍ය විදිහටම boot කරලා අර ඒකේ අමුදලත්ත අපට free.dot කියනවා කියලා Windows format එක. ඒ කිසි ගැටලුවක් නැතුව මේක හැබැයි සාතක. දැන් අද කාලෙක මම හිතන්නේ මේ ID එකට පරික්ෂා කරලා තිබ්බනේ කාලෙක.
ඔව් මං කම්පියුටර්ස් 3 කතර බැලුවා. ඔව් මං කම්පියුටර්ස් 3 කතර බැලුවා දනිෂ්ක. එකක් මේ ID තියෙන Pentium 4 machine එකක්. ඒකේ තනිකර ඉන්ස්ටෝල් කරලා තිබ්බේ Ubuntu තමයි. ඒක මම XP service pack නැති CD එකෙන් boot කරලා බැලුවා. ඒ කියන්නේ service pack මුකුත් නැතුව OEM CD එකක්. ඒක ඇත්තටම original CD එකක්. ඒක නම් කිසිම ගැටලුවක් නැතුව boot වුණා. හැබැයි එක අවස්ථාවකදී මම දැක්කා මේක එක HP machine එකක. ඒක හැබැයි SATA එකක්. ඒකේ SATA native mode එක දාලා තිනකොට CD එකෙන් boot කරාම පොඩි ගැටලුවක් තියෙනවා වගේ දැනෙනවා. මොකද ගොඩක් වෙලා බලන් ඉඳලා hard disk එකක් නැහැ කියලා කිව්වා. හැබැයි අර බුද්ධිකට වගේ මේ blank screen එකක් නම් නෙමෙයි ආවේ. ඊට පස්සේ මම SATA අර මේ BIOS එකෙන් set කරන්න පුළුවන් මේක මේ compatible කියලා. compatible mode එකට දැම්මම hard disk එක detect කරලා ආවා. හැබැයි ඉතින් partitions නැහැ කියලා කිව්වා. ඊට ඒ වගේම මම අර IBM එකක බැලුවා dual boot දාලා තියෙන එක මේ i boot කළා. හැබැයි මට නම් ඒක පොඩ්ඩක් හොයාගන්න බැරි නැහැ. මේ ගැටලුවක් තියෙනවා කියලා. හැබැයි ඔය website වල නම් මම කියවනකොට දැක්කේ සමහර BIOS වල මේ ගැටලුව තියෙනවා කියලා.
ඔව්. ඒ වගේම කාලෙකට ඊයේ මම Fedora channel එකෙන් ඇහුවා මේ ඒ කියන්නේ කට්ටිය කියන්නේ මීට කලින් ඒ වගේ ගැටුවක් ඒගොල්ලන්ට මේ හම්බෙලා නැහැ කියලා. ඉතින් ඒගොල්ලොත් අර සමාජයට ඉතින් අපි කතා කරන දේ නැහැ මුලින් ඉතින් ජෝක් කරා සමාජයට පීඩිරි හිල්ලත් ඇති එහෙම කියලා. නැත්තර එහෙමත් වෙනවා කොටින් එක්කෙනෙක්ම CG එක upside down එක මාරු කරලා දාලා දුක් කියලා වැත්ත. එහෙමත් වෙනවා ඉතින් මේ ඉතින් අපිට බුද්ධික සාහරු කරලා කිව්වා එයා මොකද මේ machine board එකක් බලලා තිබුණා. මේ බලමුද මේ පාර බුද්ධික ආයෙත් දාන්නම් කියලා අද දවාලේ කී අපිට මේ පණිවිඩයක් කියලා කිව්නා ආයෙත් try කරනවායි කියලා. මොකද ඇත්තටම මේ කලින් දන්නවද නැහැ ඒ කියන්නේ රෙඩ් එක සමාගමෙන් කලින් ආපු ප්‍රශ්නයක් ඒ කියන්නේ බ්ලොග් මේ කස්ටමර් කෙනෙක්ගේ කතාවක් මේ ඔයගේ CBA DVD එක වැඩ කරන්නේ නැහැ කියලා. මේ සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් කියලා මේ කෝල් එකක් දීලා කියලා දුන්නා. මේ කියන්නේ ටිකට් එකක් විදිහට ඇවිල්ලා තිබුණේ බලනකොට මේ හොයලා ලොග්ස් උත් ඔක්කොම බලලා මේ හරියන්නේම නැහැ. පස්සේ බලනකොට එකේ නිකමද හම මේ ROM එක CD ROM එකක්ද DVD ROM එකක්ද කියලා. බලනකොට මේ CD ROM එකට තමයි අර මේ ඉන්ස්ටොලේෂන් DVD එක දාලා තිබුණේ. එහෙම අතක සිවිමුත් ඉතින් මේ සාමාන්‍යයෙන් ඉතින් ජීවිතේ වෙන්න පුළුවන් ඉතින්. හැබැයි ඒක බුද්ධි කරන හැම වෙලාවෙම නැහැ. බුද්ධි කිව්ව එක ස්ථිරවම මේ ගැටලියා මේ පරීක්ෂා කරයි කියලා. කලින්ද?
ඔව්. ඇත්තටම මේ DVD ගන්න වෙන්න විදිහක්ම නැහැ. මොකද XP ඇත්තටම DVD වල ආවේ නැහැ. මම දන්න තරමින්න. ගොඩක්ම CD වල ආවේ. හැබැයි යාගේ සර්විස් පැක් ලෙවල් එක නම් මට අහගන්න බැරි වුණා දනිෂ්ක. යා චෙක් කරන්න
සර් මම කියන්නේ අර මේ ඉස්සෙල්ලා අවස්ථා වුණේ ඒක ලිනක්ස් DVD එකක් දාද්දි ඒකේ මේ
ඔව් ඒක තමයි. හැබැයි
ඒක නෝ එහෙම ප්‍රශ්නයක් නැහැ.
ඔව් හැබැයි අර බුද්ධික කියලා තිබ්බා ගැටලෝ නම් ඒ කියන්නේ මේ dual boot install කරලා තියෙන machine එක ආයි Windows install කරන්න CD එක දැම්මම Windows CD එක මේ blank screen එක ඇවිල්ලා නවතිනවා කියලා. ඉතින් ඒක error එක අපිට තාම හදාගන්න බැර නා ඒ විදිහ machine එකක් බලලා ඒ වගේම environment එක කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලලා තමයි ඕක හරියට උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි සමහර අයට ඔය ගැටලුව තියෙනවා කියන එක අපිට තේරුණා නේද අනිෂ්ක පොඩක් හොයලා බලන්න සමහර අය කියලා තිබ්බ මෙහෙම මෙහෙම කියලා. හැබැයි ගොඩක් අය ඒකට හේතුව කියලා තිබ්බේ මේ ගොලන්ගේ BIOS එකේ ගැටලු කියලා.
ඔව් ඒක තමයි කලින්ද දැන් අර අපිට දැන් මේ බුද්ධිකේ ප්‍රශ්නෙත් එක්කම අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් අපකින් පෙන් හරි ඒගොල්ලෝ වෙන තැනකින් හරි ප්‍රශ්නයක් අහද්දී ගොඩක් කරාට මේ සමහර බග් වල එහෙමත් බග් සිලා වල දෙක සටහන් වෙලා දිනවා මේ අර ඒ දෝෂය ආයෙත් යන්නේ කියන්නේ අපි කියන බග් එක රීප්‍රොඩියුස් يعني මේ ඒක රීප්‍රොඩියුස් කරන්නේ කොහොමද කියලා ගොඩක් වෙලාවට අහනවා අපි. ඒ කියන්නේ ඒක පිට දෙන්න ඕනේ අපට තමන් කරක ඒ කියන්නේ මොකක් කරේ මේ දෝෂයක් ඇති වුණා නම් ඒක උනේ කොහොමද කියන්නේ. ඒ කියන්නේ තමන් ඊට කලින් කරේ මොනවද කියන ස්ටෙප්ස් ටිකක්වත් දෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ ඒ කියන්නේ මැෂින් එකේ එන්වයරන්මන්ට් එක කොහොමද කියලා වගේ පොඩ්ඩක් ඉස්සර. එතකොට අපිට ලේසියෙන්ම පුළුවන් මොකක් කර ගැටලුවක් අහනවා මේ ඒක निराකරණය කරන්න ඒ කරනවා. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් මේ ටෙක්කතාවලට විතරක් මේ ඕගොල්ලන්ට තේරෙවි මේ දැන් ඒ කියන්නේ දැන් වෙන බග්සිලා හරිය වෙන ප්‍රොජෙක්ට් එකකට ගියත් ඒගොල්ලෝ මේ ප්‍රශ්න විසඳන්න ගියාම අහන්න ගොඩක් කරාට මේ කො සමාහලට අහන දැන් ඉන්ස්ටෝල් කරේ කොහොමද කියලා මේ කියන්නේ සාමාන්‍ය දැන් මේ Linux එකෙන් නම් අහනවා RPM වලින් දැම්මද නැත්නම් ඒක අර ඒ ක්‍රම අහන ඒගොල්ලෝ ඉතින් ඒ වගේ අර මේ වෙච්ච දේවල් විස්තර ටික හරියට එකපාරින් කියන්න පුළුවන් නම් ගොඩක් ලේසි. මොකද අපි සමාහලට දැන් අපට හිතා ගන්න බැරන අපි මේ ප්‍රශ්න යොමු කරනවා මේ කියන්නේ වෙන තැනකින් අපි අනිවාර්යෙන් අහනවා. එතකොට අපිට ලේසි ඔක්කොම විස්තර අපි ළඟ තිබුණොත් නැත්තම් සරින් සරේ අහන්න ගියාම පොඩ්ඩක් කරදරයි. කියන්නේ අපි දැන් මේල් එකක් කරනකොට දැන් අපි හිතමු උදාහරණයක් මලින්දයි මායි කතා කරනවා නම් මලින්දගෙන මේල් එකක් දෙනවා ඊට පස්සේ ගන්න යනවා නම් අපි වෙන channel එකකට IRC එකකට වගේ ආයි මලින්දට ඉතුරු ටික අහගෙන මලින්දට මේල් එකක් දානවා නම් මේ මට තව දවසක් විතර ඉන්න ඕනේ. මේ අපි ඊළඟ මේ කොටසට යමුද? මේ කාලින් මොල මලින්තර නින්ද ගිහිල්ලා තියෙද්ද දැන් වැඩ කරන්නේ අම්බික
මේ කාලින් මං හිතන්නේ මේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු එනන්නේ. දැන් බුද්ධිකට දීර්ඝ පිළිතුරක් දුන්නා. ඒ වගේම මේ අපි තව ටිකක් try කරලා බලමු කියන්නේ.
බුද්ධික අපිට කියන්න පුළුවන් නම් යාගේ hardware මොනවා තියෙන machine එකේ මාදිලිය, එතකොට hard disk එකේ වර්ගය, ඒ වගේ දෙවිස්තර ටිකක් අපිට දෙන්න පුළුවන්. CD ROM එකේ වර්ගය, ඒ වගේ එතකොට යා install කරන්න යන XP එකේ version එක මොකක්ද, ඒ කියන්නේ XP service pack level එක මොකක්ද, ඒ වගේ කියන්න පුළුවන් නම් ගොඩක් පහසුයි අපිට.
කලින් මේ මම කල්පනා කරේ දැන් ඊළඟට ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. ඇත්තටම මේ දෙක මට නිකන් සමාන කමක් පෙන්නනවා. ඒ නිසා අපි එකට උත්තර දෙමුනේ.
ඔව්.
ඒක අහලා තින්නේ දිශාන් කියලා කෙනෙකුයි සුදර්ශී කියලා තමයි අහලා තියෙන ප්‍රශ්නේ. DNS සහ DHCP සර්වර්ස් කියන්නේ මොකක්ද කියලා. ඒ අනිත් ප්‍රශ්නේ තියෙනවා ඇක්ටිව් ඩිරෙක්ටරි එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න කියලා තියෙනවා. අපි මේ දෙක එකට කතා කරමු නේද?
ඔව්. ඒ ප්‍රශ්න තුනක් තියෙනවා. තුනම එකට කතා කරමු. ඉතල මොකද බුද්ධි ගන්න අපි මූලික වශයෙන් DHCP කියන්නේ මොකද්ද කියලා ගමු නේද?
ඒකද අපි ඇක්ටිව් ඩිරෙක්ටරි ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු.
ඔව්. ඇක්ටිව් ඩිරෙක්ටරි කියන්නේ බුද්ධි කියවන හොඳයි නේද? මොකද්ද?
ඒකේ සරලවම කියනවනම් ඩිරෙක්ටරි සර්විස් එකන්නේ Windows මගින්, ඒ කියන්නේ Microsoft සමාගමෙන් හඳුන්වා දීපු Windows සර්වර්ස් එක වැඩ කරන්න පුළුවන් ඩිරෙක්ටරි සර්විස් එකක්. يعني ඩිරෙක්ටරි සර්විස් එකේදී අපිට කරගන්න පුළුවන් වැඩ තියෙනවා. ඒ කියන්නේ යූසර්ස්ලා ඉන්නවා. ඒ වගේම රිසෝර්සස් තියෙනවා ඩිරෙක්ටරි සර්විස් එක. ඒ හැම දෙයක්ම රෙජිස්ටර් වෙන්නේ ඩිරෙක්ටරි සර්විස් එකේ. ඒකෙදි මේ අපිට ඒ කියන්නේ එක එක ලෙවල් එකට ඒවා පාලනය කරන්න කොහොමද බෙදිලා යන්නේ, ඒ වගේ දේවල් පාලනය කරන්න, ඒ වගේම මේ ෂෙයා කරගන්න පහසුකම් සපයනවානේ.
ඔව්. ඒ කියන්නේ user information, එතකොට network එකේ තියෙන computer information, user password, එතකොට ඊට අමතරව මේ user ගේ contact information පවා මෙතන තියෙනවා.
ඔව්. ඒ වගේම මේ active directory ගැන කතා කරද්දී මේ කලින් මේ මං හිතන්නේ මේ active directory එක තාම ඒ මට්ටමේ මේ FOSS solution එකක් තියෙනවද මොනවා හරි?
ඔව්. දැනට ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ මේ LDAP කියන එක.
ඔව්. ඒ හැබැයි
open LDAP කියන එක ඉතින් මේ හැබැයි මේ මේක මේ මේ ප්‍රොටෝකෝල්ම වගේ ටිකම තමයි LDAP වලත් තියෙන්නේ. හැබැයි අර තරම් ફીචර්ස් නැහැ LDAP වලත් නැහැ.
ඔව්. ඒ වගේම මේ active directory එකක් දැන් ඒක අපි මේ ඉන්ස්ටෝල් කරගන්න විදිය කියනවනම් කාලින්ග මේ Windows server system එකක් එක්ක පුළුවන් නේද active directory වැඩ කරන්නේ?
ඔව්. Windows 2000 වලින් ඉහළට එන හැම එකකම ආවේ Windows active directory කියන එක. ඊට කලින් ආවේ ඒගොල්ලන්ගේ domain controller කියලා Windows NT වලදී. ඒකේ අලුත් version එකක් වගේ තමයි Windows 2000 වලදී මේගොල්ලෝ මේක active directory කියලා ආවේ.
අලුත්ම version එක මොකක්ද?
දැන් 2008 වල තියෙන active directory එක තමයි තියෙන්නේ. Active directory වල වටිනාකම තමයි මේ enterprise මේක ඇත්තනම් පොඩි අයට ගොඩක් වෙලාට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. එකතැනක තියෙන පොඩි company එක. නමුත් මේකේ වටිනාකම තේරෙන්නේ මේ globally distributed enterprise එකක් වගේ ගියාම මේ වටිනාකම බොහෝමයක් තියෙනවා. මොකද මේ user manage කරන්න එක තැනක ඉඳන් මොකද Microsoft සමාගම හැමදෙස්සෙම දරන උසාවිය තමයි single point administration කියන එක. කියන්නේ globally distributed network එකක් උනත් එක තැනක ඉඳන් manage කරන්න පුළුවන් වෙන හදන එක තමයි ඒගොල්ලෝ ගොඩක් කරලා උත්සාහ කරන්නේ. ඉතින් මේ active directory වලදී මේ වගේ domain tree එකක්, domain forest එකක් වගේ කියලා කියන එක. කියන්නේ company කීපයක්, ඒ කියන්නේ branches කීපයක් එකම active directory tree එකක් වගේ හැදිලා යන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. ඔව්. ඊට අමතරව active directory එකේ registered services කියලා තියෙනවා. ඒවා එකක් තමයි DHCP, DNS වගේ ඒවාත් active directory එකත් එක්ක වැඩ කරන දේවල් කියලා කියන්න පුළුවන්. active directory එක මේවා පවා manage වෙනවා. එතකොට email, ඒ වගේ authentication වලට ගොඩාක් පාවිච්චි කරන active directory කියන්නේ computer log වෙනකොට user password එක තැනක තියාගන්න, ඒවා manage කරන්න, user ගේ profiles තියාගන්න, එවාගේ දේවල් වලටත් active directory පාවිච්චි කරන්න පුළුවන්.
මේ DNS සහ DHCP සර්විස් ගැන කතා කරොත් අපි කියන්නේ DNS එකක් කියන්නේ නෝයේ නමින්ම කියන්නේ domain name server එකක්.
ඒක නම් ගොඩක් වැදගත් වෙනවානේ මේ internet සම්බන්ධ.
ඒකේ කියන්නේ ප්‍රධානම භාවිතාව තමයි මේ domain name එකක් IP address එකක් බවට
පරිවර්තනය
කරන එක. ඒකමයි reverse DNS කියනවා. කියන්නේ IP address එකක්
domain
name එකක් බවට පත් කරන එකනේ.
ඔව්.
කාලින්ග ඒ දෙක වෙනුවෙන්ම DNS හැදුවට දැන් තව තව දේවල් වලට කියන්නේ DNS records ජාති දිනවා ගොඩක්.
ඔව් DNS උදාහරණයක් වශයෙන් ගත්තොත් DNS වල සාමාන්‍යයෙන් ඔය අපි කිව්ව නමට IP එක ගන්නවනම් ඒ record එකක් කියලා කියන්නේ.
MX
MX කියලා කියන්නේ mail exchange record එක. ඒ කියන්නේ domain එක අදාළ mail කොයි server එකටද ලබා දෙන්න ඕනේ කියන එක තීරණය කරන්නේ මේ MX record එකෙන්.
අනිත් එක මේ තව දෙයක් නේද, ඔය මේ internet එකට සම්බන්ධ main root name servers තියෙනවා නේද 13ක්. මං
root
servers 13ක්ද තියෙන්නේ?
root servers ඊට වඩා තියෙනවා මේ. ඒ කියන්නේ tree එකේ තියෙන 13ක් කියලා තමයි උනාට ඊට වඩා. ඒ කියන්නේ එක host එකට IP 2-3 තියෙන ලාල් තියෙනවා.
ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ප්‍රධානම මේ
ඔව් ඒ කියන්නේ root top level root servers 13ක් කියලා කියනවා. 13ට වඩා මේවා තියෙනවා. මේක අර a.root servers කියලා තියෙන ඉඳලා ඔය list එකේ 13යි තියෙන්නේ. උනාට මේ ලංකාවෙත් ළඟදී එකක්
දාලා තිනවනේ.
ළඟදී එකක් දානවා කියලා මාක් හරි කට කතාවක් තිබ්බා. මේක මොකක් වුණාද කියලා මට හොයාගන්න බැරි වුණා.
ඇත්තට මේ name servers තියෙන එකන් අර tree එකක් විදිහට නේ. ඒක name server එකකට ඇදලා තවත් name servers තියෙනවා. ඒ වගේ බෙදල බෙදල යනවා.
අපි DHCP කියන එක ගැනත් කතා කරන්න.
කලින් ඒකම මේ DNS ගැන තව ගැටලුවක් තියෙනවා මට මේ. දැන් අර ඊමේල් වල මේ sender policy framework කියන එක
SPIF කියන එක. ඔව්
ඒ වගේ දේවල් වලට DNS භාවිතා කරනවා නේද?
ඒ කියන්නේ ඇත්තටම DNS වලට ඒවා text record තමයි පාවිච්චි කරන්නේ. sender policy framework කියලා කියන්නේ මේ ඇත්තටම දැන් මේ ගොඩක් ප්‍රශ්න තියෙනවා මේ domain spoofing කියන එක. domain spoofing කියන්නේ එක එක අයගේ domain එක දාලා ඒක වෙන වෙන අය mail යවන. ඉතින් මේක තෝරගන්න යදපු උපක්‍රමයක් තමයි ඒ domain එක සඳහා අදාළ DNS service කියන මේ domain එකට mail යවන්න පුළුවන් servers මේවයි IP මේවයි කියලා record එකක් publish කරන එක තමයි ඔය මේ sender policy framework එකෙන් කරන්නේ. ඒතකොට මේ sender policy framework implement කරොත් mail server එකට mail එකක් එනකොට ඒ domain එක from domain එකටට from domain එක ඒගොල්ලෝ check කරලා බලනවා මේක sender policy framework ඒගොල්ලෝ පැත්තෙන් implement කරලා තියෙනවා මේ එවන server එක ඇත්තටම මේ domain එක සඳහා authorize mail යවන්න පුළුවන් server එකක්ද කියලා බලන එක තමයි ඇත්තටම swift filing කරන්නේ.
ඒ වගේම ගාලින්ග මේ ළඟදී මට මේ සිද්ධ වෙච්ච දෙයක් මේ අපේ ඇත්තටම මේ කියන්නේ company තියෙන domain එක Google apps වලට දාලා තින්නේ. ඒක host කරලා තිනකොට මේ දැන් Twitter වගේ එකක් අපි add කරගන්න යනකොට අපේ XMPP account එකට Twitter add උන්නේ. ඒක මම net එකේ පොඩ්ඩක් search කරලා බලනකොට ඒකටත් තියෙනව නේද XMPP කියන protocol wise entries දාන්න තියෙනව නේද?
පුළුවන්. ඕ DNS එකේ ඒ කියන්නේ දැන් DNS ගොඩක් දේවල් වලට පාවිච්චි කරන මේ domain key වලට පාවිච්චි කරනවා. ඒ වගේ ඒ කියන්නේ DNS records දැන් එක එක මේ වගේ authentication දේවල් වලට දැන් උදාහරණයක් ගත්තොත් IPsec VPN වලට පවා key exchange වලට DNS පාවිච්චි කරනවා.
ඔව්. දැන් අපිට කියන්න දෙන්න ඇතන DNS වල අර සරල අදහස මේ domain name එකක් IP address එකක් බවට පරිවර්තනය කිරීම වුණාට දැන් ඊට වඩා විශාල ශාස්ත්‍රයක භාවිතා වෙනවා නේද?
ඔව් ඒක අම්බුලුල් පරාසය මේ සඳහා යොදා ගන්නවා දැන්.
ඔව්. ඒකම DHCP service ගැන කතා කරොත් කොහොමද කලින්ද පටන් ගන්නේ?
ඔව් Dynamic Host Configuration Protocol කියලා තමයි මේකට කියන්නේ. මේක ඇත්තටම අදාළත් තියෙන ඔය network එකේ computer එකක් දාපු කෙනෙක්ට දන්නවා ඇති computer එක network එකට සම්බන්ධ කරාම මේකට IP address තමන් ඇතුල් කරන්න ඕනේ. මොනවාද අදාළ IP address එක මොකද්ද මේකට අදාළ DNS server එක WIM server එක මොකද්ද default gateway මොනවාද මේක ඉතින් computer 3-4000 දින network එකකදී මහර කරදර මේ IP manage කරනවා කියන එක කොයි පරිගණකයකට කොයි IP එක දුන්නද කියලා හොයලා බලන්න ඕනේ. ඉතින් ඕ වගේ ගැටලු විසඳන්න තමයි මේ DHCP ක්‍රමය යොදාගන්නේ. දැන් උදාහරණයක් ගත්තත් ADSL වගේ සම්බන්ධ වෙන අයට IP ලැබෙන්නේ මේ DS server DHCP server එකක් හරහා. එතකොට වෙන්නේ DHCP server එකට අපි දීලා තියෙන IP address pool එකක්. ඒ කියන්නේ list එකක්. අපේ පරිගණක network එකට සම්බන්ධ වුනාම මේ DHCP client එකක් run වෙනවා මේ පරිගණකේ. එතකොට මේ DHCP client එක විසින් මේ අර DHCP server එකත් එක්ක කතා කරලා ඒ වෙලාවේදී free tin IP එකක් මේ පරිගණකයට ලබා දෙනවා. මේක තමයි ඇත්තටම DHCP වල අවශ්‍යතාවයත් ක්‍රියාවලියත් බුද්ධික.
ඒකම ගාලින් අර boot p කියන protocol එක ගැන කතා කරනකොට DHCP වැදගත් වෙනව නේද?
ඔව් ඇත්තටම දැන් ඔය tin client වලදී tin client වලට dumb terminal කියලා ගොඩක් වෙලාවට අපි කියන්නේ. ඒ කියන්නේ hard disk එකක් computer එකේ නැතුව මේ network card එකේ තියෙන boot protocol එකක් හරහා මේ machine එක OS එකක් boot කරන එක. මේක ගොඩක් වෙලාට මුල්ම කාලේ පටන් ගත්තේ මේ novel වලදී. novel network systems තමයි මුලින්ම මේ වගේ එකක් ආවේ. ඒ කියන්නේ ethernet booting කියන එක. NE 2000 කියන network card protocol එකක ඒ කියන්නේ මේ network card එකේම ROM එකක් එනවා. boot PXE කියලා මට මතක විදියට. ඒකෙන් වෙන්නේ ඇත්තනම අර DHCP server එක හරහා ඊළඟට boot server එකක් තියෙනවා. මේ bootstrap එකක් දෙනවා මේ server එකෙන්. ඊට පස්සේ IP assign කරලා අර server එකෙන් machine එක boot වෙලා එන එක තමයි ඉන්නේ. එතකොට ඒ පරිගණකේ hard disk එකක් මුකුත් නැහැ. network එක හරහා තමයි machine එක OS එක boot වෙන්නේ.
ඒ වගේම මේ DHCP වලද නිතර භාවිතා වෙන සංකල්පයක් තමයි මේ මේ ලීස් ඉන්ටර්වල් එක කියන එකනේ. IP එකක් ගත්තා වනේ.
කොච්චර කාලයක් එක ක්ලයන්ට් කෙනෙක්ට ලබා දීලා තියෙනවද කියලා. ඔය දැන් ADSL වල පැය 6න් 6ට වගේ IP මාරු වෙන්නෙත් DHCP server එක කියලා දෙන උපරිමයෙන් පැය 6කට වඩා එක හොස්ට් එකකට IP එකක් ලබා දීලා තියන්න එපා කියලා.
ඔව්. ඒ වගේම මේ DHCP වල කාලින්ග දැන් ස්ටැටික් IP තියාගන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ ක්ලයන්ට් මේ ක්ලයන්ට් මේ IP එක කියලා.
ඔව්. ඒක ක්ලයන්ට් හඳුනගන්න ඒගොල්ලෝ යොදාගන්නේ මේ hardware address කියන එක network interface එක. ඕනම දැන්
MAC address
කියන එක. MAC address කියන එක. Media access
control.
ඔව්. ඒකෙන් කරන්නේ ඇත්තටම දැන් යුනික් ඩෙන්ටිෆිකේෂන් එකක් තියෙන හැම නෙට්වර්ක් කාඩ් එකටම මේ හાર્ඩ්වෙයාර් ඇඩ්‍රස් එකට තමයි ගොඩක් වෙලාවට මේ IP එක සයින් වෙන්නේ.
මම හිතන්නේ දැන් මේ ප්‍රශ්න වලට පැහැදිලි උත්තරයක් හම්බෙන්නේ නැති එකම මේ අපි ඉදිරි වැඩසටහනකදී බලමු මේ DHCP DNS වගේ එකක් ඒ සර්වර් එකක් ලේසින් ඉන්ස්ටෝල් කරගන්න විදිහත් පැහැදිලි කරලා දෙන්න.
ඔව් ඇත්තටම මේ වගේ සර්විසස් ගැන කතා කරොත් නම් බුද්ධික. දැන් උදාහරණයක් අපි ඉස්සෙල්ලා මේ Windows ගැන කතා කරොත් Windows වල මේ කියපු සර්විස් දෙකම බිල්ඩින් වෙනවා. يعني Windows server එකක් ගත්තොත් එහෙම මේ Active Directory එකේ කියනවා. DHCP server එකේ කියනවා. DNS කියන එකත් ඒකෙම එනවා. Linux ගත්තත් එහෙමයි. Linux වලත් මේ කියපු හැම එකම එනවා Active Directory එක නෑ. ඒක LDAP දාගන්න open LDAP වගේ එකක් දාගන්න පුළුවන් DHCP server එක තියෙනවා DNS server එක bind වගේ දේවල් තියෙනවා ගොඩක් DNS නම් වර්ග තියෙනවා
DHCP
ඔව්
ඔව් මේ දැන් කලින් අපි මේ Fedora වල Red Hat වල තියෙන මේ අර Fedora direct server කියලා එනවා Red Hat නම් Red Hat direct server කියලා තියෙනවා ඒතර කලින් කතා කරපු LDAP කතන්දරේම තමයි අර ඒකලෝ හොඳ මේ front end layer දීලා තියෙනවා මේ enterprise level එකට ඒ කියන්නේ දැන් GUI එකේ අපිට ලේසියෙන්ම කන්ෆිග් කර ගන්න පුළුවන් විදිහට මේ එනවා Fedora direct server කියන එක.
කලින් මේ දනිෂ්ක මං හිතන්නේ මේ Fedora තමයි මුලින්ම මේ enterprise level එකේ open source direct service එකක් හඳුන්වා දුන්නේ නේ.
ඔව්.
ඔව් මීට අමතරව දැන් දැන් ප්‍රාථමික අවධියේ මේ يعني මේ authentication වගේ Windows domain එකක් සහ wins එකක් කරගන්න බල අපිට මේ සම්බ උපයෝගී කරගෙන උනත් හැබැයි මේක ගැටලුව තියෙන users ලා ප්‍රමාණය වැඩි වෙනකොට මේක ඇත්තට සාර්ථකත්වයක් නැහැ.
ඔව්
ඒ කියන්නේ කලින් සාර්ථකත්වයක් නැහැ කියන්නේ මේ slow වෙන්න ගන්නවද නැත්නම් ඒ කියන්නේ මොන වගේද?
ඔව් තියෙන features ගොඩක් අඩුයි දනිෂ්ක මේක authentication සඳහා පමණයි යොදා ගන්නත් පුළුවන්. එතකොට ඊට අමතරව මේක user list එක වැඩි වෙනකොට ගොඩක් වෙලාවට මේක slow වෙනවා. ඒ වගේ ගැටලු තියෙනවා. මොකද මේ ගැන අපි දවසක් කතා කරා ප්‍රසන්න එක්ක මොකද ප්‍රසන්න යුනිවර්සිටි එකේ ඉස්සෙල්ලා පාවිච්චි කරා කියලා මේ ඇතර සම්බා ඩිරෙක්ටරි සර්විස් එක. මොකද ඒ වුණාට ඒක ඇතරම යූසර් ප්‍රමාණය වැඩි වෙනකොට ඊපස්සේ ඒගොල්ලෝ මේ ඇක්ටිව් ඩිරෙක්ටරි වලට මාරුණා කියලා.